SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
ඔස්ට්‍රේලියාවේ මැතිවරණය මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. මේ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රය ජීවන වියදම් අර්බුදය මෙන්ම සංක්‍රමණික ගැටලු සම්බන්ධයෙන් වර්තමානයේ වන විට විවිධ අදහස් සහ මතවාද ඉදිරිපත් වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව මැතිවරණ කාලයේදී ඉදිරිපත් වෙන විවිධ අදහස් මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරියේදී සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් SBS සිංහල සේවයේ අප වෙත අදහස් දක්වා සිටියා. ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් දක්වූ අදහස් මෙන්ම විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් දරන මතවාද පිළිබඳවද තොරතුරු විමසා සිටීමට මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියාවේ විවිධ පක්ෂ සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව විවිධ පොරොන්දු ලබා දීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර පැවති පළමු පූර්ව මැතිවරණ විවාදයේදී සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමක් සිදු වුණා. එදී මෙඩිකයා සේවාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි තමන් නැවත වරක් බලයට පැමිණිය හොත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වෙන් කරන බව පවසා සිටියා. මෙහිදී මෙම ප්‍රතිපාදනවලින් අඩක් පමණ තරුණ පිරිස් සඳහා විශේෂඥ සත්කාර ලබා දෙන මානසික සෞඛ්‍ය මධ්‍යස්ථාන 20ක් සඳහා වෙන් කිරීමට නියමිත වෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා දීමට තව බොහෝ දෑ කිරීමට ඇති බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල පවසා සිටිනවා.
We think about 230,000 adults with severe and chronic mental illness are currently not getting support from the NDIS or some other funding scheme from state governments.
මෙහිදී මොලේ සෞඛ්‍ය රැකගැනීම සහ සෞඛ්‍ය ගැටලු නිවාරණය සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න SBS සිංහල සේවයට පවසා සිටියා. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සෑම 3 දෙනෙකුගෙන් එක එක්ම නිවාරණය කරගත හැකි මොලේ රෝගයකින් පෙළෙන බව විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න පවසා සිටිනවා. මේ සඳහා දේශපාලඥයන්ගේ අවධානය යොමු විය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.
අපි හැමෝම දන්නවා ආර්ථිකය ගැන හුඟක් දෙනා කතා කරනවා. හුඟක් දෙනකොට අමතක වෙන ඇත්තක් තමයි මේක තිත් ඇත්තක්. සෞඛ්‍යයක් නැතුව, විශේෂයෙන්ම මොලේ සෞඛ්‍යයක් නැතුව ආර්ථිකයක් ගැන කතා කරනවා කියලා හිතන්නවත් බෑ. අද ඔස්ට්‍රේලියාවෙන් ඉතාමත්ම දරුණු තැනක. ඒකට හේතුව අපි අතරින් හැම 3 දෙනෙක්ගෙම එක්කෙනෙක් මේ වෙනකොට නිවාරණය කරගන්නට පුළුවන් මොලේ රෝගයකින් පීඩා විඳිනවා. ඒ නිසා මොලේ සෞඛ්‍ය ගැනත්, විශේෂයෙන්ම නිවාරණමය මොලේ සෞඛ්‍ය ගැන ෆෙඩරල් මට්ටමේ ඉන්න ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන් සහ ඒ අය සමග වැඩ කරන අය මීට වඩා උනන්දු වෙන්න ඕන, මේ ගැන උනන්දු වෙන්න ඕන. ඒකට හේතුව විශේෂයෙන්ම මොලේ සෞඛ්‍ය ගර්භණී කාලයේ ඉඳලා, කුඩා ලදරු අවධියේ ඉඳලා, තරුණ අවධියේ ඉඳලා, වැඩිහිටි අවධියේ ඉඳලා, ඒත් එක්කම වඩාත් වැඩිහිටි අවධිය දක්වා මොලේ රෝගයක් තිබුණත් නැතත් මොලේ සෞඛ්‍යයත්, විශේෂයෙන්ම මොලේ සෞඛ්‍ය නිවාරණය කර ගැනීම සඳහා කළ හැකි දේවල් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන එකයි ඔස්ට්‍රේලියාවේ විසෙන සිවිල් පුරවැසියෙකු මෙන්ම විද්වතෙකු හැටියට මගේ හැඟීම. මේක මගේ හැඟීම විතරක් නෙවෙයි, මේක තමයි විද්‍යාත්මකව පෙන්වන ඇත්ත. විශේෂයෙන්ම අපේ දේශපාලන නායකයන් ප්‍රඥප්තියක් හැටියට අරගෙන නිවාරණමය මොලේ සෞඛ්‍ය ප්‍රතිපත්ති 10ක් අපි කියලා තියෙනවා, ජීවායු 10 කියලා. මෙන්න මේ වගේ දේවල් වැඩි වියදමකුත් යන දේවල් නෙවෙයි මේවා. මේවා සමාජ මට්ටමේ උපතේ සිට විපත දක්වා යන කාලය තුළ මොලේ රෝගයක් තිබුණත් නැතත් මොලේ සෞඛ්‍ය නිවාරණය කරගැනීමේ වැඩපිළිවෙළවල් පිළිබඳව වැදගත්කමක් දක්වන එක සහ සැලකිල්ලක් දක්වන එක ඉතාමත්ම වටින සහ කාලෝචිත බවයි මගේ පෞද්ගලික හැඟීම.
ඔස්ට්‍රේලියාවේ ලිබරල් විපක්ෂ සන්ධානය මේ පිළිබඳව දක්වන අදහස් ගැන අපි දැන් හොයලා බලමු. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂයත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වෙන් කිරීමට මින් පෙර යෝජනා කර තිබුණා. මෙහිදී මානසික සෞඛ්‍ය සඳහා ඩොලර් මිලියන 400ක්ද මෙඩිකයා හරහා මේ වන විට ලබා දෙන මානසික සෞඛ්‍ය උපදේශන සේවා සැසි 10-20ක් දක්වා ඉහළ නැංවීමේ යෝජනාද ඇතුළත් වෙනවා. පසුගිය ලිබරල් රජය මෙම සේවා ප්‍රමාණය COVID-19 වසංගත කාලයේදී 20 දක්වා ඉහළ නංවා තිබූ අතර ඉන් පසුව පැමිණි ලේබර් රජය එම ප්‍රමාණය 10 දක්වා නැවත අඩු කිරීමට කටයුතු කළා. ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මේ වන විට සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා ඉතා හොඳ යෝජනා ඉදිරිපත් වී තිබෙන බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසා සිටනවා.
There's roughly about the same investment at this election by both parties into mental health, and I think that's a great thing. And I think it is good if we can try and increase the workforce. I think it is good if we can try and provide support to clinicians.
ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුණු ශ්‍රී ලාංකික තරුණියක් වෙන සඳුනි ජාසින් රජයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බෞද්ධ චිකිත්සකවරියක ලෙස කටයුතු කරනවා. වර්තමානයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ගැටලු පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් සිටින බවත් අඩු ආදායම් ලබන පිරිස් සහ සංක්‍රමණික ජනතාව ඇතුළු ඔස්ට්‍රේලියානුවන්ට පහසුවෙන් තමන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව පුළුල් කිරීම ගැන ඔස්ට්‍රේලියානු දේශපාලඥයන් අවධානය යොමු කළ යුතු බවත් සඳුනි ජාසින් පවසා සිටියා.
I work in public healthcare and I have a lot of issues with the current healthcare system. I'm actually quite disappointed and frustrated, and with the upcoming election, I really hope the politicians are really aware of the current gaps, and especially the people that are most vulnerable in our communities, people that are linguistically diverse, different abilities, people that don't have a lot of money, maybe they don't have a house, they don't have that level of access to services that I think they should have. And I really hope that they look at that when they're coming into the next election.
වර්තමාන ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ශ්‍රම හිඟය පිළිබඳව තම අදහස් දක්වා සිටින්න ඔස්ට්‍රේලියාවේ හෙදියක් ලෙස කටයුතු කරන හිෂානි ගුණසේකර SBS සිංහල සේවයේ සමග එකතු වුණා. ඇය පවසන ආකාරයට වර්තමානයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින අධික ශ්‍රම හිඟය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියම දැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් හිඟවීම හේතුවෙන් මේ වන විට සේවයේ නියුතු සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි පීඩාවකින් තම සේවයේ යෙදෙන බව ඇය පෙන්වා දෙනවා.
පළමු කොට මම බලාපොරොත්තු වෙනවා නව රජයේ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයට පිළියමක් යොදයි කියලා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ රීජනල් එහෙම නැත්නම් රූරල් අවුට්බැක් ඒරියාස් වල. මොකද කියනවා නම් මේ කාරණා අහිතකර විදිහට රෝගීන්ට පමණක් නෙවෙයි සෞඛ්‍ය සේවකයන්ටත් බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් අද ඉමර්ජෙන්සි ඩිපාර්ට්මන්ට් එකක වේටින් ටයිම් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය නිසා වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නොකඩවා සේවය ලබා දීමට යෑමේදී බර්න් අවුට් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ හේතු නිසා විශේෂයෙන් හෙදියන් සේවය අතහැර වෙනත් රැකියා සඳහා යොමු වන අවස්ථා පවා මම දැකලා තියෙනවා. එම නිසා රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම, සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයට පිළියම් යෙදීම සහ ඔවුන්ගේ සුපසාධනය පිළිබඳ අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව බල්ක් බිලින් සේවාව පුළුල් කිරීමේ අවශ්‍යතාවයද ඇය මෙහිදී පෙන්වා දෙනවා. බල්ක් බිලින් සේවා සඳහා වෙන් කෙරෙන රජයේ ප්‍රතිපාදන ඉහළ දැමීම හරහා රෝහල් සඳහා වර්තමානයේ පවතින තදබදය අවම කරගත හැකි බව ඇය පවසා සිටිනවා.
මම බලාපොරොත්තු වෙනවා මොනියම් මොහ රජයක් විසින් බල්ක් බිලින් ෆන්ඩින් වැඩි කිරීමට කටයුතු කරයි කියලා. ඒ කියනවා නම් අද රෝගියෙකුට GP කෙනෙක් හමුවීමට යෑමේදී දැරිය යුතු out of pocket එහෙම නැත්නම් gap payment එක විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි pathology සේවාවන් සඳහා ලබා දෙන funding 1999 න් පස්සේ වැඩි වෙලා නැහැ. එම නිසා pathology සේවාවන් සඳහාත් අනාගතයේදී රෝගීන්ට gap payment එකක් වැය කිරීමට සිදුවීමේ අවධානමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මං හිතනවා මේ bulk billing වලට තියෙන funding වැඩි කිරීම තුළ රෝගීන්ට ප්‍රයිමරි කෙයාර් වලට තියෙන ඇක්සස් වැඩි වෙනවා වගේම රෝහල් වලට එන රෝගීන් සංඛ්‍යාවත් අවම කරගන්න පුළුවන් කියලා.
SBS සිංහල සේවයේ ගෙනෙන ඔස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුළත් පොඩ්කාස්ට් වලට සවන් දීමට Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයක් වෙත පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala යන අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.